ගරු කථානායකතුමා.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දියුරුම කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නිසාම් කාර්යප්පර් මන්ත්‍රීතුමා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාරදීම, අනුබලදීම, අනුග්‍රහ දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානින් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා කෙරේ.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදනාංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විධිවිධාන සහ 2024 දෙසැම්බර් 6 දින පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව කථානායකවරයා සභාපතිවරයා වූද නියෝජ්‍ය කථානායකවරයා නියෝජකාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභා විසින් මතු සඳහන් මන්ත්‍රීවරයන්ද නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් මැතිතුමා, ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන ගරු අග්‍රාම
නිවේදන B.
නිවේදන අංක 2 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121හි විධිවිධාන සහ 2024 දෙසැම්බර් 6 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සේවය කිරීම සඳහා සභාපති වශයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා සමග සහ මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වමු කැමැත්තෙමි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂන සූර්යපර්ම මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාල් හේමචන්ද්‍ර මැතිතුමිය. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
1974 අංක 35 දරන සහ 1988 අංක 88 දරන රේගු සංශෝධන පනත් මගින් සංශෝධිත 235 වැනි අධිකාරය වන රේගු ආඥා පනතේ 19 ආ වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් එවකට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 සැප්තැම්බර් 9 දින ඇති අංක 2401 ඇල ඉරක් 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා,
2021-2022 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අදාළ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා, ගරු අමාත්‍යතුමා,
ගරුගත නායකතුමනි, 2020-21 වර්ෂය සඳහා මන්තායි සෝල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාර්ක සභාවේ තේ මුකළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2021-22 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාරක සභාවේදී යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂයේ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාරක සභාවේදී යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 1. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට ආයන්න එක පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපල 29යි, මහවැලි අධිකාරිය සතු ගොවිපල 17යි, ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල 32යි, රෝමිලකන් 2 පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපල, ඒවාගේම මේ ආයතන තුනටම අයිති ගොවිපල ලොකු ලැයිස්තුවක් තියෙනවා, ඒක සභාගත කරන්නම්. ඊළඟට රෝමිලක්කන් 3 පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපල ඇමුණුම් 1, මහවැලි අධිකාරිය සතු ගොවිපල ඇමුණුම් දෙක, ආතික පසු සම්පත් සම්බර්ධන මණ්ඩලය සතු ගොවිපල ඇමුණුම් තුන, ඇමුණුම් වල මන්ත්‍රීතුමා විස්තර තියෙනවා, ලොකු විස්තර ප්‍රමාණයක් තියෙනවා.
විතර
අල්ල ඒකේ මන්ත්‍රීතුමා ලොකු විස්තරයක් තියෙනවා මේ.
ඒ තියෙන ගොවිපලවල් දෙකක විතරක් කියන මට.
ගොවිපලවල් දෙකක්. මන්තුමා ගොයිපල්ල ඔක්කොම 78ක තොරතුරු තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ විස්තර ඔක්කොම මේකේ තියෙනවා. ගොයිපල්ල 78ක විස්තර තියෙනවා. අම්බලන්තොට දෙදස් දෙකේ 82,96,547යි.
මොකක්ද දැන කොයිපලේ නම?
අම්බලන්තොට. අම්බලන්ත
අම්බලන්තොරේගේ මොන අවුරුද්දේද?
2022 ඊට පස්සේ 2021 16,33,644යි. 2020 විදිහට 2015 දක්වා මේක
තියෙනවා.
ඔව්. දැනට මේකේ 2023 තියෙනවා. ඒක අලාභයක් තියෙන්නේ. අලාභයක්. එතකොට 3,91,574. හරි. ඊට පස්සේ අංක 4 රජයේ සතු ගොවිපල සම්බන්ධයෙන් විශේෂ එකඟතාවයක් නොමැති අතර ඉදිරියේදී මෙම ගොවිපලවල් වැඩි දියුණු කර සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබේ. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට ලබා දීපු පිළිතුර සම්බන්ධව. ඔබතුමාගෙන් මම පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට අහනවා. කාලය අඩු නිසා නැත්තම් ගොවිපලවල් ටික ඔක්කොම වැදගත් වෙනවා, මම හිතන ඔබතුමාටත් වැදගත් වෙනවා, රටටත් වැදගත් වෙනවා දැනගන්න තිබුණා නම්. මම එක උදාහරණයක් ගත්තා. අම්බලන්තොට ගොවිපල රජයේ පහුගිය වසරේ 130ක මට මතකයි 30ක අලාභයක් තියෙනවා කියලා කිව්ව. මම විශ්වාස කරනවා අනිත් ඒවයිත් ඒ වගේ ඇති. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අලාභ වීම හේතු කොටගෙන යම් යම් ක්‍රියාමාර්ගවලට ගන්න පසුගිය රජය යෝජනා ඉදිරිපත් කළ තිබ්බා. ඔතුමාගේ ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. IMF එකේ යෝජනාවලියත් එකම එක බද්ධ වෙලා තිබුණා. IMF යෝජනාවලිය තුල ඉදිරි කටයුතු කරගෙන යෑමේදී ලංකාවේ ඔබ කියන මතු කියවන්න නැත්නම් අපිට සභාගත කරන කිසිදු ගොවිපලක් පෞද්ගලීකරණය කරන්න සූදානමක් තියෙනවද ඔබ රජණයෙන් එකක්වත් නැත්තම් පෞද්ගලීකරණය කරන්නේ නැහැ කියලා සහතිකේ රටට දෙන්න පුළුවන්ද?
එකක් තමයි NLDB ගොවිපළවල් අක්කර 28,802ක් ඒ වගේම මිල්කෝ ආයතනය කිල් සෙන්ටර් 92ක් කිල්පැක්ටි 5ක් ඊට අදාළ අනිකුත් චංචල නිශ්චල දේපළ සියල්ලම අමුල් සමාගමත් ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන මේක ලබා දීම සඳහා පහුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ආවා. මහින්ද අමජවේලිය ඇමතිවරයාත් ඒකට ඍජුවම සම්බන්ධ වුණා. ඊට එරෙහිව අපි ගොවිජන සම්මේලනයේ විදියටත් අනිකුත් වෘත්තීය සමිති සියල්ල සම්බන්ධ කරගෙන සිවිල් සංවිධාන සියල්ලම විරෝධය පළ කරලා ලොකු සටනක් ගියා. මේක අපි අධිකරණය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අරගෙන ගියා. ඒවට ඍජුව මැදිහත් වෙච්ච කෙනෙක් විදියට ඒ පිළිබඳ මට හොඳ අදහසක් තියෙනවා. ඒ තත්ත්වය ඇතුලේ මේක ඇත්තටම දෙන්න ඔන්න මෙන්න තිබියදී අතීතමත් මඩු ලංසුවකට දෙන්න තමයි තීරණය කරලා තිබුණේ. හිටපු කුෂිකාරම ඇමතිවරයා මහින්ද අමරවීර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුවා. එහෙම ගිවිසුමක් මොකක්වත් අත්සන් කරලා නැහැ කියලා. නමුත් අපි මාධ්‍යට සියල්ල ඉදිරිපත් කළා. ඒ තත්ත්වය ඇතුලේ මේක මේ වෙනකොට ව්‍යර්ථ කරලා තියෙනවා. ඒ ඉඩම් කිසිම දෙයක් ඒ සංවිධානවලට ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිකුත් ගොයිබිම් ටිකත් අපි කොහොමත් මේවා සංවර්ධනය කරන්න ඕනේ. ලාභ ලබන තැනට අරගෙන රටේ ආයෝජනයට දායක කරගන්න ඕනේ. ඉතින් අදාළව රාජ්‍ය අනුග්‍රහය යටතේ මේකට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශේ අපේ දේශීය ආයෝජකෝ ව්‍යවසායකයොත් මේකට සම්බන්ධ කරගන්නවා නම් ඒ අයි සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා අපි මීට අදාළ තීරණ වලට එනවා. කොහොමත් මේවා විදේශ සමාගම් වලට ලබා දීමට කිසිම තීන්දුවක් අරගෙන නැහැ.
ඒ කියන්නේ ගරු ඇමතිතුමා විදේශ සමාගම් වලට දෙන්නේ නැහැ, ලංකාවේ පෞද්ගලික සමාගම් වලට මේක ලබා දෙනවා කියන සාතිකේ දෞතුමා දෙන්නේ?
ඒක එහෙමම නෙමෙයි. ඒ කියන්නේ අපේ රටේ ආයෝජකෝ ඉන්නවා. දැන් උදාහරණයක්කට ගත්තොත් මේ සමහර අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ගියපුවාම ඒක රජයටම සමහර දේවල් කරන්න අමාරුයි. රජයේම ඔක්කොම කරන්න ඕන කියලා එකකුත් නැහැ. රජයේ රටේ අනන්‍යතාවය තියාගෙන අපේ රටේ විදේශිකයෝ නෙමෙයි අපේ රටේ ව්‍යවසායකයෝ ඒ ආයෝජන කටයුතු වලට සම්බන්ධ කරගන්න එක ඒක සාමාන්‍ය දෙයක්. ඒ පිළිබඳව කින්ද මන්ද කියලා අපි සාකච්ඡා කරලා නැහැ. ඊට අදාළව මේ සියලුම ගොවිබිම් සාස්ත්‍රීක කරන්න ඕනේ, ආදායම් ලබන තැනට ගේන්න ඕනේ, කැලෑබදිලා තියෙන ගොවිබිම් වගාබිම් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහා රජයේ අනිවාර්යයෙන්ම ඍජුව මැදිහත් වෙනවා. ඊට අවශ්‍ය නම් අපේ රටේ දේශීය ව්‍යවසායිකව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඊට අදාළව අපි සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධයෙන් අපි තීන්දුව తీරන අරගෙන නැහැ තාම.
ගරු ඇමතිතුමා, ඕකට තමයි ඉතින් පෞද්ගලීකරණය කියන්නේ. මම ඔබතුමාගේ එක වචනකින් ඇහුවේ. ඔබතුමා දිගට ගිහිල්ලා උත්තර දුන්නට ඕකට තමයි පෞද්ගලීකරණය. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඔදී ප්‍රයිවට් සෙක්ටර් එකට දෙනවා කියන එකට තමයි පෞද්ගලීකරණය කියන්නේ. වෙනමම අල්ලන්නේවා කියන එක නෙමෙයි. හරි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය නාමල් කරුණාරත්න ඇමතිතුමා, මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් මං හිතනවා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විශාල සේවයක් කරපු කෙනෙක්. ඒකට ගෞරවයක් හිමි වෙන්න ඕන මේ රටේ ගොවි ජනතාව. හැබැයි අද මේ මොහොත වෙනකොට ගොවි ජනතාව දැඩි අසරණ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් පාරට බහින්න නාමල් කරුණාරත්න කෙනෙක් නැහැ. හරිද? පොඩ්ඩයි මේ අර අහන්නේ. ඒ නිසා අපි අහනවා ඔබතුමා ජනාධිපතිතුමා ඇතුළු මේ මොකද මේ? පොඩයින් තාම ප්‍රශ්න ඇහුවේ නැහැ. පොඩයින් මේ පොඩි ප්‍රශ්නයක් මම අහනවා ඔබතුමාගෙන්. ගොවි ජනතාවට දෙනවා කියපු ඔබතුමා දන්නෝනේ කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මඩ පෝර ගහන්න ඕන කොයි වෙලාවටද, බණ්ඩි පෝර ගහන්න ඕන කොයි වෙලාවටද, ඒක දන්නෝනේ, යූරියා වන කොයිලා. මේ වෙනකොට පොහොර සහනාධාරයේ දීලා නැහැ. ගොවිබිම් වල වැඩ දැන් ගොඩක් දුරට කෙරලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මම කිව්වේ ඒ හඬ එළියට එන්නේ නැත්තේ දැන් මොකද වෙලා තියෙන්නේ? මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳිලාද? එහෙම නැත්නම් ඉදිරියටත් නාමල් කරනතුමාගේ හොඳ පිළිතුරක් බලාපොරොත්තු ඉදිරියටත් ඩඩ්ලි සිරිසේන මහත්තුරු ඇවිල්ලා ඉවර වෙලා මේ රටේ හාල් මිල තීරණය කරන අනාගතයද ඔබතුමාලා බලාපොරොත්තු
වෙනවා. හරි, දැන් මෙහෙමයි, පෞද්ගලීකරණය කරනවා කියන එකයි රටේ මේ ගොවිබිම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යවසායකව දායක කරගන්න එක රජයේ අනුකූලතාවයේ යටතේ මේ කාරණා දෙකක්. ඒ නිසා කිසිම ආකාරයකින් මේ ගොවිබිම් අපේ රටට අහිමි වෙන ක්‍රියාවලියකට අපි යන්නේ නැහැ. ඊළඟට ඔබතුමා කියපු කාරණේ විශේෂයෙන්ම අපි පාටට බැස්සා තමා, අරගල කරා තමා. ඒ අරගල කරපු ගොවි ජනතාව ඔක්කොම එකතුලා තමයි මේ අලුත් ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ඒ අරගල බිමේ හිටපු ගොවි ජනතාව මෙහෙ වෙනකොටත් මේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ ගොවි ජන ඔය ප්‍රශ්නෙට උත්තරයක් ලබා දුන්නා. අනිවාර්යෙන්ම දැන් මේ ඇති වෙලා තියෙන ගැටලු ටිකක් තියෙනවා. පොහොර මුදල් පමාවීම, පොහොර මුදල් අනිවාර්යෙන් ගොවි ජනතාවට ලැබෙනවා. ඒ වගේ ගැටලු කීපයක් තියෙනවා. ඒ ගැටලු ඇතිවෙන්න හේතුව අපි ඉතාමත් මොහොතින් අවබෝධ කරගෙන තියෙනවා. ඒවට දැන් අපි උත්තර හොයමින් තිබෙනවා. එන කන්න වෙනකොට මේ ගැටලු එකක්වත් ඔය පොහොර ප්‍රශ්නෙට අදාළ මේ කිසිම ගැටලුවක් ඇතිවෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේක අනිවාර්යෙන් බේරනවා. ඒ වගේම තමයි රටේ ගොවි ජනතාවට කියනවා, ඔබට හිමි රුපියල් 25,000 හෙක්ටයාරයට ඒ මුදල අනිවාර්යෙන්ම ලැබෙනවා තවත් දින කීපයක් යනකොට. ඒකේ පමාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පමාවට හේතු අපි හඳුනගෙන තියෙනවා. මේ හේතුත් අපි අනිවාර්යෙන්ම ඉවත් කරලා මේ රටේ ගොවි ජනතාව රජ කරවන පරිසරයක් නියත වශයෙන්ම අපි නිර්මාණය කරනවායි කියන එක මේ වෙලාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි.
අංක 2, ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මේ ප්‍රශ්නේ අහන ගරුකතානායකතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට A1 44, A2 ඇමරිකාන් ඩොලර් 11,51,11,596, A3 ඔව්, S13 දුම් එන්ජින් ගණන 12 ඉන්දියාව, S13 ඒ එන්ජින් ගණන 14 ඉන්දියාව, S14 එන්ජින් ගණන 18 චීනය, M11 එන්ජින් ගණන 10 ඉන්දියාව. A1 සියලුම එන්ජින් ධාවනයට එක් කරක ඇති අතර මේ වෙන විට එන්ජින් 12ක් කුඩා අලුත් වැඩියාවන් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇත. පසේ A2 ඒ අවශ්‍ය නම් එන්ජින් අංක තිබෙනවා. දුම්රිය එන්ජින් ධාවනයට එක් නොකිරීමට හේතු කවරේද? පැන නොනගී A3 දුම්රිය එන්ජින් නානනය කිරීමේදී තාක්ෂණික කමිටු හා ප්‍රසම්පාදන කමිටු හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කර ඇති අතර වංචා සිදුව ඇති බවට වාර්තා වී නොමැත. අයන්න අදාළ නොවේ. ආයන්නේ 3ට යම් පැහැදිලි කිරීමක් කරන්න කැමැති. 2015 සිට ආනයනය කරන ලද දුම්රිය එන්ජින් සම්බන්ධව ප්‍රසම්පාදන කමිටු හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කරලා තිබෙන බව තමයි වාර්තා කර තිබෙන්නේ. නමුත් මේ පිළිබඳව තොරතුරු යම් ආකාරයකට ලැබෙමින් තිබෙන ඒවා තිබෙනවා, යම් වාක්‍රමිකතා සිදු වුණා කියලා. ඒවා තාම නිශ්චිත වශයෙන්ම ලැබිලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ලැබෙන තොරතුරු මත පදනම් වෙලා අවශ්‍ය නම් එම ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳ පරීක්ෂණ සිදු කරන්න අයන්න අදාළ නොවේ.
සුදීගරු වමතුවා පිළිතුරු ලබා දෙවෙනි ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ඇතරම ඔබතුමාගේ පිළිතුර තුළ තිබෙන කාරණෙත් එක ගත්තම දුම්රිය දෙපාර්තමේන්තුවට සාධනීය දෙනක තියෙනවා, ලොකු ප්‍රතිඵලයක් තිබෙනවා. නමුත් ගරු ඇමතුමා, ප්‍රායෝගිකව අපි ගත්තොත් දුම්රිය ධාවනය හැම පළාතකම අඩපණ වෙලා තිබේ. දුම්රිය නෑ, දුම්රිය එන්ජින් කැරිලා. ඒ කියන ප්‍රායෝගිකව මාධ්‍ය ගත්තම මම දැක්ක දෙරණ මාධ්‍ය ආයතනයේ ඉතා පැහැදිලිව බදුල්ල ප්‍රදේශයේ ධාවනය වෙන්න තියෙන එන්ජින් අලුත් වැඩියා කරන්න විදියක් නැහැ. අලුත් වැඩියාවට ගෙනලා තියෙන සමහර උපකරණ ඒවා පාවිතයට ගන්න පුළුවන් දැනුමක් හැකියාවක් නැහැ කියන චෝදනාවත් එක්කම දෙදෙනා ආයතන තුළ පෙන්වනවා. එතකොට අමතුමා කියන පිළිතුර සහ මාධ්‍ය යන කාරණා දෙකක් ඔබතුමාත් ප්‍රායෝගිකව දකින්න ඇති. අතන අපේ ප්‍රදේශයේ බදුල්ල ගත්තත් ගරු අමතුමනි නිශ්චිත වේලාවට කාලසටහනට දුම්රිය යන්නේ නැහැ. ප්‍රමාද වීම සහ ඒ වගේම දුම්රිය කාලසටහන අවලංගු වෙන අනන්තවත් තිබෙනවා. ඒකට දෙන උත්තරය තමයි ඉන්ජින් ප්‍රමාණවත් නැහැ, යාගන්න හැකි නැහැ කියලා. එතකොට ගරු අමතුමා දැන් ඔබතුමා මේ ප්‍රායෝගික භාවයට මුහුණ දීලා තියෙන ඇමතිවරයෙක් හැටියට මේ පිළිතුර සහ සමාජයේ විඳින ඒ දුම්රිය ප්‍රමාදය සහ දුම්රියේ තිබෙන අඩුපාඩු පිළිබඳව පරස්පර විදිහේ තියෙන්නේ. ඒ නිසා මම දකිනවා මේ මම අහන පිළිතුරේ තිබෙන නිවැරදිතාවය මේ ප්‍රායෝගික භාවය රූපවාහිනියේ සහ ප්‍රතිවල පෙන්වන කාරණේත් ගරු ඇමතුමා හැටියට ඔබ දාන දේකත් පරස්පරයි. ඒක යථාර්ථයක්ද නැද්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ.
ඔව් ගරු කථානායකතුමනි, අපිට පිළිතුරු දෙන්න පුළුවන්කම තිබෙන අසාධ්‍ය වෙන ප්‍රශ්න. එතුමා අසාධ්‍ය වෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීලා තිබෙනවා. නමුත් ලංකාවේ දුම්රිය සේවයේ තත්ත්වය පිළිබඳව ඔබතුමා ප්‍රශ්නයක් අහුවනම් මම මගේ ආරම්භක පිළිතුරු දීමක ලබා දෙන්නම්. නමුත් ඔබතුමා අතුරු ප්‍රශ්නයෙන් එක නගුවා, මම ඒකට පිළිතුරු දෙන්නම්. ලංකාවේ දුම්රිය සේවයේ තිබෙන්නේ සුම්රිය සේවය පත්කර තිබෙන්නේ ඊටාම ඛේදනීය තත්ත්වයකට. සාමාන්‍යයෙන් අවම මට්ටමේ දුම්රිය කැඩෙන්නේ නැතිව දුම්රිය ප්‍රමාදනු වී යන නංකාරු කථානායකතුමනි, අවම වශයෙන් දුම්රිය එන්ජින් 70ක් 75ක්වත් අවශ්‍යකම තිබෙනවා. මේ පිළිතුරේ තිබෙන්නේ 44යි කියලා. දෙවෙනි ඒ නිසා දුම්රිය කියන්නේ අන්ෆන්ඩඩ්, අවුරුදු 20කට වැඩි කාලයක් මේකට ෆන්ඩ් කළා නැහැ. මේකේ අතිවිශාල වශයෙන් විවිධ කාලවල වංචා දූෂණ සහ නාස්තිකරිම් කළා. දෙවෙනි කරුණ තමයි කරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා රාජ්‍ය සේවකයන් ගෙදර යැවීමේ ප්‍රතිපත්තියක තමයි පසුගිය අවුරුදු 20කට දාණ්ඩු තිබුණේ. විශේෂයෙන් පසුගිය අවුරුදු 2කට කලින් වසර 5ක නිවාඩු වලට යන්න රාජ්‍ය සේවකයන් දිරිමත් කළා. එමසාද දුම්රිය සේවයේ තාක්ෂණ නිලධාරි ඉංජිනේරුවන් අතිවිශාල හිඟයක් තිබෙනවා. අප ගිය වතාවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා එම නිලධාරීන් බඳවා ගන්න නැතුව දුම්රිය සේවයෙන් මීටත් වඩා මිද වැටෙනවා. අවුරුදු 10 15 20 බඳවගෙන නැහැ. දුම්රිය නියාමකයන් බඳවගෙන නැහැ. අපි කැබිනට් මණ්ඩලයට දැනට මේක යොමු කළා තිබෙනවා. ඒ නිසා ඊටාම සැලසුම් සහගත කරපු විනාශයක් තිබෙනවා. ඒ විනාශය නිසා ජනතාවත් පීඩාවට පත් වෙනවා. අවංක වැඩ කරන දුම්රිය සේවකයනුත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය ගැන කිසිම සෑහීමටපත් වීමක් අමාත්‍යංශ වශයෙන් නැහැ. මම හිතනවා දැනට ප්‍රමාණවත් කියලා දුම්රිය සේවය පිළිබඳ පැහැදිලි කරපු plan destruction.
ගරු කථානායකතුමා, මම අහලා තියෙන ඉන්ජින් ප්‍රශ්නයක්. ඒතර ගරු සභානායකතුමා ඇමතිවරයා හැටියට ඔබතුමාගේ දැනුම සහ ඇමතුමාගේ දැනුමත් එක්ක මම ඇහුවේ ඉන්ජින් ප්‍රමාණය අඩු නිසාද මේ කාලවාරය යන්නේ. ඔබතුමාගේ පිළිතුරේ ගරු ඇමතුමා කියනවා ඉන්ජින් ප්‍රමාණවත් තියෙනවයි කියලා. වෙයි මේ පිළිතුරේ දිර ඉන්ජින් ප්‍රමාණවත් නැහැ, 72ක් විතර ඕනේ කියලා. මම අහපු ප්‍රශ්නයේ පාදක කරගෙන මට ප්‍රශ්න අහන්න පුළුවන්. මේකේ තියෙන කාරණා ලියපු කාරණාම අහන්න එහෙමනම් අතුරු ප්‍රශ්න දෙකක් ඕනේ නෑ ගරු ඇමතුමා. ඒක ඔබතුමා හැම වෙලාවෙම සභාව නොමග යවන තැනකට පත් වෙලා තියෙනවා. ඔබතුමාගේ තනතුර පාවිච්චි කළා. හරි ඒක ඒ අසාධාරණය කරන්න දෙන්න බෑ ගරු කථානායකතුම, මම කතා කරනවා. එතුමාට දෙන්න මම එතුමා කියපු ප්‍රශ්න පිළිතුරු කරා. මම ඇහුවේ එන්ජින් අඩුද, මේ එන්ජින් අඩු තියෙනවද, එහෙම නිසාද මේ බදුල්ල ප්‍රදේශයේ මේ තියෙන. මම එන්ජින් පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවේ. මම මේ එක කිව්සුම ගැන ඇහුවේ නෑ. ජනාධිපතිතුමා කිව්ලේ එක එක වුණාද, ඉන්දියාවේ කිව්ලේ එක කතා කරාද, ඒක ඇහුණා ප්‍රශ්නේ තමයි. මේ කියපු නැති දේවල් ඔබතුමාලා කරන එක ගැන තමයි ප්‍රශ්න ඉදිරි ආන්න.
මහින්ද ජයසිංහ මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ඉතාම පැහැදිලිව මේ ස්ථාවර නියෝග 33 යටතේ හරි පැහැදිලිව තියෙනවා ප්‍රශ්න අහන්න ඕන කොහොමද, අතුරු ප්‍රශ්න අහන්න ඕන කොහොමද කියලා. ඉතින් අපි පහුගිය දවස් කීපෙ තිස්සේම දැක්කා ප්‍රශ්නේ අහලා යන්නේ කොහෙද මල්ලි පොල් වගේ වෙන වෙන ආයේ අතුරු ප්‍රශ්න අහනවා. දැන් මේකත් එහෙමයි. මේතුමා හරි පැහැදිලිව මේකේ කොහෙවත් අහලා නැහැ එන්ජින් ප්‍රමාණවත් තියෙනවද කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ එන්ජින් සංඛ්‍යාව කොපමණද කියලා. ඒකට පැහැදිලිව මේතුමා උත්තර දුන්නා. දැන් මේගොල්ලෝ අපිට කිව්වේ කොහොමද පළ පුරුදු හොඳ දක්ෂ කළ පුරුදු කට්ටිය කියලා. හැබැයි දැන් මේ අවුරුදු ගාන පාර්ලිමේන්තුවල තිඳලා දැන් මේ අඩුම ගාන ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මොකද්ද මේ? ඇයි මේ පාර්ලිමේන්තුව මෙහෙම කාලේ නොම ගෙවන්නේ?
ගරු අමාත්‍යතුමා.
අරුකත් මොකක්ද?
නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි ස්ථාවර නියෝග 33 යටතේ එතුමා කියපු කාරණෙත් එක්ක අපි දන්නවා ඒකට සම්බන්ධ ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ වගේම අපේ සම්ප්‍රදායන් තියෙනවා හරියටම ප්‍රශ්නෙටම කොටු වෙන්න ඕන ප්‍රශ්නෙටම ලඟු වෙන්න ඕන කියලා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කොහෙවත් නැහැ ඒ ස්ථාවර නියෝගවලවත් නැහැ ඒ නිසා බොහොම පැහැදිලිවම මෙතන අත්දැකීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තියෙනවා ඒවත් එක්ක අපි අනුගත වෙන්න ඕන ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා
අමාත්‍යතුමා
විනෝද වීම සඳහා පොඩි වෙලාවක් ගත මාගේ කනගාටුවක් නෑ මම ඊට පැහැදිලිව කිව්වා මගේ අවස්ථාව මම කතා කරන්නේ මට අවශ්‍ය නම් මේ ප්‍රශ්නේ පිළිතුරු නොදී ඉන්නත් පුළුවන් ඒකත් ස්ථානණකින් පනලා තියෙනවා නමුත් මම ඊට පැහැදිලිව උත්තර දෙනවා මම ඔබතුමාගේ ප්‍රශ්නේ නිසි පරිදි උත්තර දුන්නා ඔබතුමා නමුත් ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් අහුවා දුම්රිය සේවයේ පිළිබඳව ඒක ඇහුවේ චෝදනාත්මක ඒ නිසා තමයි මම ඒකට අදාළ කරන පැහැදිලි කිරීම කළේ දුම්රිය එන්ජින් නැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් තාක්ෂණීය ධාරණ තුපේ ප්‍රශ්නයක් තිබෙනවා ඒ නිසා ඒක තමයි මම මගේ පැත් මගේ අතුරු ප්‍රශ්නේ පැහැදිලි කරේ ඒ නිසා තව අතුරු ප්‍රශ්නයක් තිබෙනම් අහන්න මට ස්ථාරණ නියෝග අනුව මට දැනී ගියොත් ගරු කථානායකතුමනි මේක මිස්යූස් වෙනවා කියලා මට ඒ ප්‍රශ්නෙට මෙතුමාගේ ප්‍රශ්නේ පිළිතුරු නොදී ඉන්නයි තියක් තිබෙනවා ඒකත් ස්ථාරණ නියෝගවල තියෙනවා
ගරු මන්ත්‍රීතුමා
දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න
මම 86 ආයතතේ මම කියපු කාරණාව වරදවා තේරුම් අරගෙන තිබෙනවා මේ මන්ත්‍රීතුමා මම ස්ථාවර නියෝගනක පහදන්න දෙන්න අර ටයි කෝට් එක දාගෙන නැමුතු හරි අමාරුයි නම ඉස්සන මතකයි ඔබතුමා කියවන්න මගේ ප්‍රශ්නේ ආයකේ පළවෙනි ප්‍රශ්නය ඊට සඳහන් දුම්රිය එන්ජින් අතරින් ධාවනය වෙන එක් එක් ඇති දුම්රිය එන්ජින් සංඛ්‍යාව හා ධාවනයේ එක් 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 කර නොමැති එන්ජින් සංඛ්‍යාව මම එන්ජින් කොච්චරද කියලා අහලා තියෙනවා ප්‍රශ්නේවත් කියව ගන්න නැහැ ටයි කෝට් එක ඇඳම කරු කතානායකතුමා ඔබතුමාට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න අහනකොට මේ ප්‍රශ්න කියවන්න මේ ප්‍රශ්න ටික කියවලා බලන්න අපි එන්ජින් ගැන අහලා තියෙනවා හරිද ඔබතුමා ඔබතුමාගේ ටයි කෝට් එක ඇඳලා පස්සේ මේ ප්‍රශ්නේ මොකද්ද කියන එක අහන්න ඒ නිසා මම මගේ කියපු කාරණේ වරදවා තේරුම් අරගෙන තියෙන කාරණේ ඉස්සාවරණේ 86 ආයතතේ මට ඒක නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා කරු සභානායකතුමා ඔබතුමා ඒක වරදවා තේරුම් ගන්න
තියෙනවා මම මේක දන්නවා ඒ නිසා මම කරුණාකරලා කියන්නේ ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නයට මම ඔබතුමා අවශ්‍ය නම් එක අතුරු ප්‍රශ්නයක් අහන්න අවසානෙක නැතිනම් මම ඔබතුමාට කියන මම පිළිතුරු මේ මම ඉතා පැහැදිලිවම මමයි කතා කරන්නේ ගරු කථානායකතුමනි මම මේ ප්‍රශ්නයට නිවැරදිව සූදානම් වෙලා තව අතුරු ප්‍රශ්නකට සූදානම් වෙලා අවිලා තිබේ මම මේ පිළිබඳ සම්පූර්ණ පිළිතුරු ලබා දුන්නා ඔබතුමා බලන්න අවශ්‍ය නම් නෑ මොකද්ද මේ තියෙන්නේ මේ disruption මේ අපි පැහැදිලිවම මේ සම්පූර්ණ විස්තර දෙනවා තව අවශ්‍ය නම් තවතරුතුත් මම ළඟ තිබෙනවා මම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මේක කතා සාපුවක් කරන්න මම ඇවිල්ලා නෑ ඒ නිසා එතුමාගේ ප්‍රශ්නෙට එතුමාගේ මම පැහැදිලි කරා දුම්රිය සේවයේ තත්ත්වය පිළිබඳව දැන් ඒක පදනම් කරගෙන තව දේශපාලන සංවාදයක් ගොඩනගා ගන්නිය එතුමාට තියෙන උමනා මට තේරෙනවා මම ඒකට අහුල් වෙන්නේ නෑ ඒ නිසා මම ඔබතුමාගෙන් රූලින් එකක් ඉල්ලනවා එක්ක එතුමාට අතුරු ප්‍රශ්න අහන්න කියන්න නැතිනම් මම ප්‍රතික්ෂේප කරනවා උත්තර ඔබතුමාට උත්තර ලබා දීමේ උත්තර දෙවෙනි උත්තරේ ලබා දී ඒකට මට තියෙන අයිතිය
කරු මන්ත්‍රීතුමා ඔබගේ දෙවෙනි අතුරු ප්‍රශ්න
අටවන්න හදන්න එපා
කරු කථානායකතුමා ඒක එතුමාගේ අයිතිය ඒක අපි අභියෝගයට ලක් කරන්නේ නැහැ අපිට ප්‍රශ්න අහන්න පුළුවන් අමතිවරයාට ප්‍රශ්න නොදී වලට උත්තර නොදී ඉන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව විමසන්න තියෙන්නේ මූලාසනයේට ඒක මූලාසනයේ අභිමතය ඒක මූලාසනය තමයි ඒ පිළිබඳව නිශ්චිතවම තීන්දුව කරන්නේ අමතිතුමා ඒක දෙනවද නැද්ද කියන කාරණේ කරු අමතිතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ හරි ගරු අහන්න යන්නේ ඉන්නකෝ කලබල වෙන්න එපා ඔයාලා ඒ කාලේ රඟපාපු විදිය අපි හොඳට දන්නෝනේ මේකේ හරි ප්‍රශ්න ටික තියාගෙන ඔයාලා ලොකුවට රඟපෑ ඔයාලගේ මේ ජනමතයට අනවනත වෙන්න අපිට දැන් සන්දාය දුන්නේ නැහැ කරු කථානායකතුමා
සංවිධායකතුමා
කථානායකතුමා
සංවිධායකතුමා
ගරු කථානායකතුමනි හැමදාම උදේට නැගිටලා මේ මන්ත්‍රීතුමා ස්ථාවර නියෝගවල අංකයක් කියලා මේ සභාව නොමග යවනවා දැන් මේ 86 ස්ථාවර නියෝගයේ 90 නම් කටයුතු කරන්න හදන්නේ ඒක මෙහෙම තිනවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති කිසිම කාරණයක් සම්බන්ධයෙන් වරකට වඩා කතා කර නොලැබිය යුත්තේ මේක හදලා මේක තියෙන විවාදයකට මේ විවාදයකට හරිද මතක තියාගන්න ප්‍රශ්න අහනකොට තියෙන ස්ථාවර නියෝගයක් නෙවෙයි මේ තියෙන්නේ විවාද රීති කියන අනුමාත්‍රකාව යටතේ 86 අහගන්න කිසිම මන්ත්‍රීවරයෙකු විසින් සිය කතාවේ වරදවා තේරුම්ගෙන තිබෙන යම් වැදගත් කොටසක්
එම කොටසට වෙනත් අලුත් කාරණා ඇතුළත් නොකර එම කොටස පහදා දීමේ කාර්ය පිණිස හෝ උඩ ඉන්න රීති ප්‍රශ්නයක් මත හෝ විනා පාර්ලිමේන්තු ඉදිරිපත් කර ඇති කිසිම කාරණයක් සම්බන්ධයෙන් වරකට වඩා කතා කර නොලැබිය යුත්තේය. ඒ කියන්නේ විවාදයක් ගැන විතරයි. මේ ප්‍රශ්න අහනකොට අහන්න පුළුවන් එකක් නෙමෙයි මේක. හැමදාම අර එහෙම ඉඳන් කතා කරන 86 ගැන. 86 කියවලා එන්න. 86 කියවලා එන්න.
මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා.
මේ ආණ්ඩු ප්‍රක්ෂේප ප්‍රධාන සංවිධායකට විවාදයක් කියනක මම කියලා දෙන්න යන්නේ නැහැ. මායි සභානායකතුමයි අතරේ ප්‍රශ්නෙක යථා වුණේ. හැබැයි මේ ප්‍රශ්නෙට එකතු වෙනවා තවත් හයිකෝට් ඇමතිවරේ. ඒක විවාදයක් නෙවෙයිද කරු කතා නායකතුමා? මට තේරෙන්නේ. විවාදයක් නෙවෙයිද? ඒ කියන්නේ මගේ කතාබාර තවත් එක්කෙනෙක් එකට එකතු වීම එයා මගේ කතාවත් එක්ක විවාදයට එකතු වීම. ඔබතුමා ඔබතුමා දැනුම තියෙන උගත් තියෙන කතානායකවකට කියලා දෙන්න මේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන නායකයා ලැජ්ජයි පොඩි දරුවෝ වගේ. පොඩි දරුවෝ
සභානායකතුමා.
අයියෝ ලැජ්ජ.
ගරු කතානායකතුමනි මම ගරු කතානායකතුමනි අපි ඇවිල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තුවකට මොන්ටිසෝරියකටවත් පිස්සු නටුවකට නෙමෙයි. ඒ නිසා මම දෙවෙනි අතුරු ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් ප්‍රතික්ෂේප කරනවා.
තුන්වෙනි මන්ත්‍රීමාන්
ඔබතුමාට ගෞරව කරනවා. ඔබතුමාට ඕනෑම ඇමතිවරයෙක් අපි ඇහුවට පස්සේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ලැජ්ජ වෙන්න ඕනි. ගරු කතානායකතුමා, මේ ආණ්ඩුවට දීලා තියෙන ජනවරමෙන් අපිව මෙල්ල කරන්න හදන්න එපා. අපිට දීලා තියෙන වෙන ජනවරම හොඳට මතක තියාගන්න. ආණ්ඩුව ඔයාලගේ ওই ජනවරමට බය වෙන්නේ නැහැ. අපි අපිට බදුල්ල මිනිස්සු දුන්නේ ඔයාලා කියපු දේ අහන්න. ඒ නිසා මම අතුරු ප්‍රශ්න අහන්නේ නැහැ. බොහොම ස්තුතියි.
මන්ත්‍රීමා අතුරු ප්‍රශ්න. අංක 3 ගරු පාර්ලිමේන්තුමා ශානික්‍යන් රාජපුත්‍රම් රාජසිංහ මන්ත්‍රීතුමා,
අරු කතානායකතුමා මගේ ප්‍රශ්නේ ඊට කලින් මේ ප්‍රශ්නේ ඉවර කරලා පටන් ගන්න. මොකද ඊයේ මට 3-4 පාරක් කාන්න උනා මේ ප්‍රශ්නේ ඉවරයිද? ආයිට් එහෙනම් මං අහනවා.
කිසිම කලබලයක් නැහැ ප්‍රශ්නේ ඉවර. ඔබතුමාට ගරු කතානායකතුමනි 3-4 ප්‍රශ්නේ ගරු රාජසිංහ මාණික්‍යමැතිතුමාගේ ඒකට අදාළව ගත්තොත් අයන්නේ එක ගරු මන්ත්‍රීතුමා, මම මේ ප්‍රශ්නයට දෙන නිල පිළිතුර මම ඔබතුමාට ලබා දෙනවා. ඊට පස්සෙ මම පැහැදිලි කිරීමක් කරනවා. අයන්නේ එක ඔබතුමාගේ ප්‍රශ්නය මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ නොවේ. මේ නැගෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ වේ. ආ දෙක මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ නොවේ. මේ නැගෙනහිර පළාත් සභාවට අයත් පළාත්මද මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ වේ. ආ 3 මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ නොවේ. මේ නැගෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ වේ. ආයන්න 1 මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ නොවේ. මේ නැගෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ වේ. ආයන්න 2 මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපතර අදාළ නොවේ. නැගෙනහිර පළාත් සභාවේ මේ ආකාරයට තමයි සියලුම ප්‍රශ්න වලට තිබෙන්නේ. මෙය අවසාන වශයෙන් ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. ඇයන්නේ 2 ගරු කතානායකතුමනි, යෝජිත පුන්නක් කුඩා කලුවන් කේනි පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපත අදාළ නොවේ. එයද නැගෙනහිර පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපත අදාළ වේ. එම නිසා ඇයන්න අදාළ නොවේ. නමුත් ඔබතුමා මේ ඉදිරිපත් කරන ප්‍රශ්නය මගේ අමාත්‍යාංශයේ විෂයපතට දාලා නූණට මේක ඒ ප්‍රදේශ ජනතාවට බලපාන ප්‍රශ්නයක් නිසා, ප්‍රශ්නයක් වැදගත් විදිහට අහන්න පුළුවන්කම පේන නිසා මං හිතුවා මං සූදානම් වෙලාව ඔබතුමාට මේ පිළිබඳ යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න. ඔබතුමා අයන් එකෙන් ඉල්ලා සිටිනවා මන්දූර් කුරුමන්වේලි පාලම. මේක ගුඩ්විල්. මේක කරන්නේ ගුඩ්විල් එක. හරි. මන්දූර් කුරුමන්වේලි පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නයේ ගරු මන්ත්‍රීතුමනි, ඔව් එම ස්ථානයේ මීටර 800ක් පමණ පළල කලප වහරහා ගමන් කිරීම සඳහා මණ්ඩූරු නම් පාරු සේවාවක් ක්‍රියාත්මක වේ. මෙම පාලම ඉදි නොකිරීමට හේතුව තමයි මේ RDA විෂයපත්‍ර අදාළ නොවීම සහ නව පාලමක් ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 9ක් පමණ වැය වන්නේ. ඊට පස්සේ ඔබතුමා අහලා තියෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ නිරිත මන්මුනේ දකුණ එරුවෙල් පත්තුස් සම්බන්ධකම ලබන අම්බිලාන්තුරේ කුරුකල් මඩම් පාලම ඉදිකිරීම පිළිබඳව එයත් ගරු මන්ත්‍රීතුමනි මීටර 900ක් පමණ ජලමාර්ගය හරහා ගමන් කිරීම සඳහා යෝජනා කරන පාලමක් ඒ සඳහා රුපියල් බිලියන 10ක් පමණ වැය කිරීම සිදු වෙනවා. එයත් RDA විෂයපත්‍රය අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබතුමා තව යෝජනාවක් කරනවා කෝරළේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශරයත් තිගිලි වැට්ටේයි සන්දිවේලි පාලම සහ ඒරාවුරුපත්තු කොට්ටාශරයත් පුන්නක් කුඩා කලුවන් කේනි පාලම එය මීටර 200 පමණක පමණ ජලමාර්ගය හරහා ඉදිරිකරන තියුණු පාලමක් ඒ සඳහා රුපියල් බිලියන 2ක පමණ වියදමක් දැරීමට සිදු වෙනවා. එයත් RDA ට අයිති එකක් නෙමෙයි. එම නිසා ගරු කථානායකතුමනි 2012 දී ජයිකා ආයතනය මගින් මඩකලපුවේ කලපුව හරහා බැටික්ලෝ ලැගුන් එක හරහා පාලමක් ඉදිකිරීම සඳහා සවිස්තරාත්මක ශක්්‍යතා ආදනය සිදු කරලා තිබෙනවා. ඔවුන් එම ශක්්‍යතා ආදනයේදී ඔබතුමා යෝජනා කරන ස්ථාන සියල්ලත් සැලකිලට අරගෙන සිටියන් ගත කළා තිබෙනවා. ඒ අනුව හැකියා මුදලුත් ජනතා අවස්ථාවත් දෙකම සැලකිලට අරගෙන ඔවුන් පාලම් දෙකක් දැනට ගොඩනගා තිබෙනවා. සමහඟ ඔබතුමාගේ ප්‍රයෝජන සඳහා මේකත් ලබා දෙන වගේම පාර්ලිමේන්තුවෙත් මම ඉල්ලා හිටනවා මේක සභාගත කරනවා. ඒ නිසා මේක තමයි ඔබතුමාගේ අවබෝධය සඳහා ඉදිරිපත් කරේ. නැත්නම් මේක මගේ විශේෂ පත්‍රය දාලව එකක් නෙමෙයි. බොහොම ස්තුතියි.
අර කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා පැහැදිලි කිරීම කරාට. හැබැයි ඇමතිතුමා කිව්වා වගේම මේක පළාත් සභාවට අයිති විෂයක් නම් මම නම් හිතන්නේ මේ රටේ කවදාවත් එහෙනම් මේ පාලම් එකක්වත් හැදෙයි කියලා. මොකද පළාත් සභාවලට දෙන්නේ මධ්‍යම රජයෙන් දෙන මුදල් ඇවිල්ලා පඩි ගෙවන්නත් මදි. ඔබතුමත් ඒක දන්නවා. ඒ වගේම තමයි පළාත් සභාව හරහා පළාත් සභාවට මුදල් ඩිරෙක්ට් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්වත් නැහැ. ඒක තමයි අපි කියන්නේ පළාත් සභාවට මේ බලය ලබා දෙන්න කියලා. හැබැයි මේක පහුගිය කාලේ ඔබතුමා කියපු ඔය ෆීසිබිලිටි ස්ටඩි එක මම ඕක ගැන මංගාව අවබෝධයක් තියෙනවා. මම ඔය ෆීසිබිලිටි ස්ටඩි එක දන්නවා. ජයිකා ප්‍රොජෙක්ට් එකෙන් කරේ මන්මුනේ පාලම සහ කල්ලඩි පාලම තමයි අලුතෙන් හැදුවේ. ඊටු පාලම් ටික 2012 න් පස්සේ 2015 ත් ෆීසිබිලිටි ස්ටඩි කරලා මුල් ගල් එහෙමත් තිබ්බා. දැන් මේක RDA එක හරහා මොකද RDA එකෙන් තමයි ඒ දවස්වල එස්ටිමේට් කරේ. RDD එකට මේක කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා කියලා මම දන්නෙත් නැහැ. ඉතින් මේක මගේ කාරුණික ඉල්ලීම තමයි. අපි ගරු ජනාධිපතිතුමාව පෞගිය සති දෙකකට කලින් ජනාධිපතිතුමාව හම්බෙච්ච වෙලෙත් මගේ අනෙකුත් ගරු මන්ත්‍රීවරුන් මුලතිව් වට්ටුවල් කාල් පාලම තිරුකුණාමලේ කළු පාලම ඒ වගේ පාලම් පිළිබඳව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරා මේ පාලම් මේ ලබන බජට් එක හරහා ඒ පාලම් කීපයක් හරි හදලා දෙන්න කියලා. මේක මඩකලපුව දැන් ඔබතුමාගෙන් මම අහන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයට විතරක් ඒ දැන් මේක ඇවිල්ලා එළිවංකරේ පඩුවංකරේ කියන්නේ මඩකලපුව හැමෝම දන්න ලගුන් එකක්. ඉතින් මේ මිනිස්සු එතකොට සදහටම මුදල් නැති නිසා මොන හරි ක්‍රමවේදයකින් මේක හදලා දෙන්න ක්‍රමවේදයක් අපි පටන් ගන්න එපයි. මේක RDA එක බාර ගන්නවා නම් RDA එක බාර ගන්නවා නම් අපිට පැහැදිලි විශ්වාසයක් තියන්න පුළුවන් ඔබතුමාගේ කාලය ඇතුළේ මේක කරයි කියලා. හැබැයි ඔබතුමා කියනවා නම් මේක RDD පළාත් සභාවෙන් තමයි කරන්න ඕනේ කියලා. මේක සිදු වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒක ගැන RDA එකට පහුගිය කාලේ කරාගේ ගරම් කරන්න ක්‍රමයක් තියනවද?
රොමන්ත්‍රීතුමා ඔබතුමාලා ඒක ජනාධිපතිතුමාටත් ඔබතුමාලගේ දිස්ත්‍රික් සංවිධානය කමල යෝජනා කරන්න නමුත් රටේ තිබෙන මුදල් තත්ත්වය අනුව තමයි මම මේක ඉදිරිපත් කළේ. ඔබතුමාලා ජනාධිපතිතුමා මුණ ගැහිච්ච අවස්ථාවේදී මුලතිව් වට්ටුවාකල් පාලම ඉදිරි කිරීම සම්බන්ධ යෝජනා කළ තිබුණා. මං හිතන්නේ ඒක අපි ඉදිරියේ සලකා බලන්න ලෑස්තිලා ඉන්න අයවැයේදී ඒ නිසා රටේ තියෙන මුදල් තත්ත්වය ගැන ඔබතුමාට අවබෝධයක් තිබෙනවා. අපි පුළුවන් උපරිම උත්සාහය දරන්න මේ අවස්ථාව නිසු කරන්න. දැනට මේක ගත්තොත් නීත්‍යානුකූල මට කියත හැක්කේ අපේ විශේෂ පත්‍රය අදාළ නැහැ. රජයේ මුදල් වික්‍රීමෙන් හැකිනම් මුදල් අමාත්‍යංශයෙන් ලබා දුන්නොත් අපි මේ පාලම හොඳට හදලා දෙන්න.
මේ අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි දැනට මේ පාලම් හදනකල් తాවකාලිකව ගමනාගමනය කිරීම සඳහා ෆෙරි සර්විස් එකක් RDD එක හරහා කරනවා. දැන් නැවත වරක් මම කියන්නේ පළාත් සභාවල මුදල් නැහැ. ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීම කරන්නේ දැනට මේ පවතින ෆෙරි සර්විස් එක අපි පහුගිය ආණ්ඩුවේ ඉන්න කාලේ කතා කරලා ෆෙරි සර්විස් දෙකක් අලුතෙන් ඒකට අලුත් ෆෙරිස් දෙකක් දුන්නා. එතකොට දැන් තුන්වෙනි ෆෙරි එක මේ සන්දිවලි තීලිවට්ට එකට යවනවා. හැබැයි පහුගිය කාලේදී සාමාන්‍යයෙන් දැන් ඔබතුමා දන්නවා පාලමක් තියෙනකොට පාලමෙන් යන්න ඒක ටෝල් එකක් ගන්න නැහැනේ. හයිවේ වල ටෝල් ගත්තら පාලමේ එගොඩ මෙගොඩ යන්න සල්ලි ගන්නෙ නැහැ. මොකද ගමනාගමන සුදුසුකම් පහසුකම් ලබා දෙන්න ඕනේ. හැබැයි දැනට මඩකලපුවේ දිස්ත්‍රික්කයේ විතරක් මේ ෆෙරි සර්විස් එක රජයෙන් කරන ෆෙරි සර්විස් එකට මුදල් අය කරගන්න. මේක භාවිතා කරන්නේ ඉතාමත්ම දුප්පත්. ඒ කියන්නේ මේ කිලෝමීටර් 25ක් වටේ යනවට වඩා මේ ෆෙරි එකේ එන මිනිස්සු තමන්ගේ ජීවිතත් ආරක්ෂා නැතුව ඉන්නේ. ඉතින් අඩුම තරමේ පහුගිය කාලේ කරා වගේ මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් ද පළාත් සභාවට මේ ෆෙරි සර්විස් එක සර්විස් එකක් වශයෙන් කරන්න. දැන් මේක මුදල් අය කරගන්න. ඒක සමහරලාට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මගේ ඉල්ලීම දැන් අදටත් ගරු ඇමතිතුමා ඔබතුමාගේ අවධානය පිණිස අදටත් මඩකලපුවේ කිරාන් පාලම ගංවත දැන් ඊයේ දවස් ටික කීපයක් වැස්ස දැන් වතුරෙන් යට වෙලා මිනිස්සු යන්න බෑ. බෝට්ටුවෙන් තමයි යන්නේ. මේ පාලම් ටික නැති වුණාම මිනිස්සු බෝට්ටුවෙන් තමයි යන්න ඕනේ. ඉතින් දිගින් දිගටම යුද්ධය අවසන් වෙලා අවුරුදු 15කට පස්සෙත් මඩකලපුවේ විතරක් මේ තත්ත්වය තියෙනවා. මේ ෆෙරි සර්විස් එක ෆ්‍රී සර්විස් එකක් හැටියට කරලා දෙන්න මධ්‍යම රජයට පුළුවන් ද ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න පළාත් සභාවට.
ගරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා අපේ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය අරුණ හේමචන්ද මහත්මයාත් ඔබතුමාත් එක්ක ඉන්නවා. ඉතින් ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරන්න අපි ඒක බලන්නම්. මුදල් තත්ත්වයත් එක්ක සලකා බලලා ඒ සහනය ලබා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.